Honorable Upul Kitsiri, you have 10 minutes. Order, please. Honorable Deputy Chairperson of Committees will take the chair.
මුලාසනයේ සිටින නියෝජකාරක සභා සභාපතිතුමිය අවසරයි. අද දවසේදී අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසිවලට සංශෝධන කීපයක් ඉදිරිපත් කිරීම. ඒ යටතේ 2023 ජනවාරි මස පළවෙනි දින ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් සීමාව ගුවන්යානා සඳහා භාවිතා කරනු ලබන ටයර් ඇතුළුව නැවත අඩිය පුරවන ලද ටයර් ආනයනය කිරීමටත් සම්බා සහ කීරි සම්බා වලට ආදේශක ලෙස පොන්නි සම්බා සහ පොන්නිසාල් ආනයනය කිරීමටත් අදාළව එය අදාළ රෙගුලාසි. අපි අද දවසේදීත් විශේෂයෙන්ම මේ දිනවලත් පාර්ලිමේන්තුවේදී අපි දැකපුදේ තමයි උදෑසනම සිට ඔහේ විපක්ෂය ඇවිල්ල මොනවාහරි ටිකක් කෑ ගහලා ඊට පස්සේ හවස් වෙනකොට කවුරුවත් සමාලට මේ ගර්භයවත් නැහැ, සභා ගර්භයවත් නැහැ. බොහෝ වෙලාවට අපි දකින දේ තමයි එයාලා එනවා සමහර විට ඇවිල්ලා බොරුවක් එහෙම නැත්නම් මොනවාහරි කෑල්ලක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා, මාධ්‍යවලට ඉදිරිපත් කළ යන එක තමයි එයාලගේ ප්‍රධාන කාර්යභාරය වුණේ. අපි මේ දිනවල කවුරුත් දන්නවා විශේෂයෙන්ම ලෝකේ පැවතිලා තියෙන ඒ තත්ත්වයත් ඒ ආර්ථිකමය ගැටලු පිළිබඳව අපි බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් අපි ඒ තත්ත්වයන් කතා කරන්නට පළමුව මේ විපක්ෂයේ මන්ත්‍රීවරු ගොඩාක් කියන දේ තමයි මේ අර්බුදය මේ ආණ්ඩුව විසින් ගෙනෙල්ලද අර්බුදයක් විසියට තමයි හුවා දක්වන බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒ අයට අමතක වෙලා තියෙනවා 2022 අවුරුද්දේ මේ රට බංකොලොත් උනේ කොහොමද, බංකොලොත් කරේ කොහොමද කියලා ඒ අය මේ සභාවට කියන්න මැලි කරනවා. ඒක රහසක් හැටියට එයාලා තියාගෙන ඉන්නවා. අපි දන්නවා එදා මේ අර්බුදය එන වෙලාවේ අපේ ඩොලර් සංචිත ඇමරිකාන් ඩොලර් මිලියන 600ට වඩා අඩු ප්‍රමාණයකට අඩු වුණා. ඒ වගේම තමයි අපේ රටේ තෙල් පෝලිං ඇති වෙලා තිබුණා. ඒ වගේම තමයි තෙල් නැව් මේ රටවටේ එන් මේ රට ඇතුල් වෙන බලාගෙන හිටියට අපට ඩොලර් ගෙවන්න බැරුව ඒ නැව්වලට මේ රට එන්න බැරුව හිටියේ. අපි දැක්ක සලාක ක්‍රමයට නැව්වලින් තෙල් බාන ඉතිහාසයක් තමයි එදා අපි දැක්කේ. ඒ වගේම රටේ ගෑස් පෝලිං වල ජනතාව ඉන්නවා, ඒ ජනතාව මැරෙනවා අපි දැක්කා. ඒ වගේම තමයි දවසට පැය 13ක් 16ක් විතර විදුලිය කප්පාදු කළා. ඒ වගේම මේ කොළඹ තදාසන නගරවල විශේෂයෙන්ම ගත්තොත් දැඩි පීඩාවට ඒ ජනතාවට පත් වුණා. ඒ වගේම තමයි අපි ප්‍රධාන වශයෙන්ම දැක්කා රටේ ගොවීන්ට අවශ්‍ය කරන පෝර ටික තිබුණේ නැහැ. ඒ වගේම තමයි අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් මතුවලා තිබුණා. ඒ කොයි තරම්ද කියනවා නම් ඒ මහජන අර්බුදයක් බවට පත්වෙද්දී අපේ රටේ පාලකව හැංගිලා හිටියේ සමහර අය මේ රට දාලා ගියා. ඒ නිසා ඒ ඉතිහාසයේ අමතක වෙලා තමයි මේ අය මේ එදා ඒ කතා කරන්නේ. නිසා එදා ඒ රට තිබුණු තැන ඒ නිසා අපි දන්නවා ඒ අර්බුදයට ප්‍රධානම හේතුව තමයි අද මේ තියෙන තත්ත්වයට වඩා එදා අකාර්යක්ෂම පාලනය මේ රටේ නාසිය හොරකම දූෂණය නිසා තමයි එදා එවැනි තත්ත්වයක් මේ රට අත්ුණේ කියලා අපි කවුරුත් දන්නවා. ඒ වගේම ඒක ඇතුලේ කොයිතරම් පවුල් පාලනය තිබුණද කියලා කියනවා නම් එදා පාර්ලිමේන්තුවේ එකම පවුලේ විශේෂයෙන්ම ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඒ පවුලේ 7 දෙනෙක් මේ පාර්ලිමේන්තුව 7 දෙනෙක් පමණ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන තැනට පත් වෙලා තිබුණා. ඒ නිසා අපි විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මෙන්න මේ කියන තත්ත්වය ඇතුලේ අපි ආණ්ඩුව ගන්නකොටත් 2019 ඉඳලා රාජ්‍ය සේවයට බඳවා ගැනීම නතර කරලා තිබුණේ. ඒ නිසා තමයි මම හිතන පොලිසියට මේ වෙනකොට 31,000ක් විතර හිඟයක් අද ඒ නිලධාරීන්ගේ හිඟයක් මතුවලා තියෙන මේ නිසා.
ඒනිසා තමයි ගුරුවරුන්ගේ ගුරුවරුන්ගේ 23000ක පමණ හිඟයක් තියෙන්නේ. රාජ්‍ය සේවයේ ඒ තනතුරවල පුරප්පාඩු ප්‍රමාණයක් තියෙන්නේ ඒ 2019 ඉඳලා ඒ රාජ්‍ය සේවයට බඳව ගත නැති නිසා. ඒ වගේම තමයි අපි දැක්කා රාජ්‍ය සේව වැටු වැඩි කරේ නැහැ. ඒ වගේම තමයි විශ්‍රාමිකයන්ගේ ඒ අවශ්‍ය කරන ඒ දීමනාවල් ඒ පහසුකම් සලසා දෙන්නේ දා ආණ්ඩු කටයුතු කරා. එවැනි තත්ත්වයක් තමයි තිබුණේ. ඒ නිසා වර්තමාන ආණ්ඩුව 2024 අපි බලයට ගත්තයින් පස්සේ අපි සෑහෙන දුරට මේ රට වෙනස් කරා. ඒක අපි දන්නවා, කවුරුත් දන්නවා, රටේ ජනතාවත් දන්නවා. ඒ නිසා ඉතිහාසයේ 2022 එදා ඒ රට තිබුණු තැනත් ඒ වගේම අපි අරගෙන මේ රට පරිවර්තනය කරපු ටිකක් දන්නවා. ඒ නිසා මම හිතන්නේ ගත්තොත් එහෙම අපිට මේ ලෝක ආර්ථික අර්බුදය පිළිබඳව අපි හොඳ විග්‍රහයක් කරගන්න ඕනේ. ඒ නිසා මේක අපිට කැමති වුණත් අකමැති වුණත් අපි අකමැත්තෙන් හෝ මේ තත්ත්වයන් වලට අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා මේ අර්බුදය කොයිතරම්ද කියලා කියනවනම් ඒක අපිට සාමාන්‍ය විදිහට අපිට කළමනාකරණය කරගන්න අමාරුයි. ඒක මොකද අපි මේ ලෝක ඇතුලේ ඒ කියන්නේ අපි තවමත් අපි නැගී සිටින රාජ්‍යයක් නිසාම අපි 2022 අර්බුදේ කොටස්කරුවන් වෙච්ච නිසාම අපිට මේ තත්ත්වය අපට ප්‍රධාන වශයෙන්ම දැනිලා තියෙනවා. ඒක අපිට දැනෙමින් තියෙනවා. ඒ නිසා අපි මේ තත්ත්වයන් අපි කළමනාකරණය කරගනිමින් ඉන්නවා. මොකද අපි දැක්කා එදා ඒ අර්බුදය ගොඩනැගෙන වෙලේම තෙල් පෝලිං හැදෙමින් ඒ තත්ත්වයන් ඒ නිර්මාණය වෙන්න නොදී අපි කළමනාකරණය කරගත්තේ කොහොමද කියලා. අද වෙනකොට ඒ ලෝක තත්ත්වයන් ඒ කළමනාකරණය කරගෙන වෙනකොට තෙල් මිල යම් ලෙසක වැඩි වුණත් අද හිඟයකින් තොරව ඒ තෙල් ටික ඒ අවශ්‍ය කරන පෝර ටික අපි ලබා දෙන කටයුතු කරමින් ඉන්නවා. ඒවයි යම් අඩුපාඩු තියෙන පුළුවන්, ඒවයි යම් මිල ගණන් වැඩිවීමක් තියෙන පුළුවන්. නමුත් ඒක මනාව අපි කළමනාකරණය කරමින් මේ රටේ ඒ අවශ්‍ය කරන ජනතාවට අවශ්‍ය කරන ඕන විදිහට ඒ කළමනාකරණය කරගනිමින් ඉන්නවා. තවදුරටත් අපි කළමනාකරණය කරගනිමින් ඉන්නවා. ඒක තමයි ආණ්ඩුවක ඒ වගකීම සහ ඒ තමයි අපේ හැකියාව කියලා කියන්නේ. 2002 ආණ්ඩුවට ඒ කරන්න බැරි වෙච්ච නොහැකි වෙච්ච දේ අද අපි කළමනාකරණය කරමින් ඉන්නවා. මේ අභියෝග වලට මුහුණ දෙමින් කොහොමද ආණ්ඩුවක් ගෙනියන්න ඕනේ කියන එක අද මේ ආණ්ඩුව ඒ මනාව අද පෙන්눔 කරමින් ඉන්නවා. ඒ නිසා තමයි ඒ ලෝක අර්බුදයේ හමුවෙත් අපි මනාලෙස බලශක්තිය කළමනාකරණය කරමින් ඒ වගේම ඒ ලෝක තත්ත්වයන් වලට මුහුණ දෙමින් අපි කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ තත්ත්වයන් ලෝක ඒ අර්බුදයේ පහව ගිය මොහොතේ සිට මේ රට නැවත තිබුණු තැනට වඩා ඉහළට අපිට ගෙන එන්න හැකියාව ඒ ශක්තිය අපිට තියෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද හේතුව ජාතික ජනබලගේ ආණ්ඩුවේ මේ අපි කවුරුවත් ජනාධිපතිතුමාගේ ඉඳලා අපි කවුරුවත් අපේ එකම ප්‍රාර්ථනාව තියෙන්නේ මේ රටේ ජනතාව තිබුණාට වඩා ඉහළ තැනකට ගෙනේම. ඒ නිසා අපි කාගේවත් පෞද්ගලිකව මේ අපි කොයිතරම් හොරා කරනවද, කොයිතරම් මේ රටේ මුදල් නාස්ති කරනවද කියන පෞද්ගලික බලාපොරොත්තුවක් අපිට කිසිසේත්ම නැහැ. අපේ එකම බලාපොරොත්තුව තමයි මේ රට අපේ රටේ අනාගත දරුවෝ වෙනුවෙන් හොඳ රටක් නිර්මාණය කරන එක. ඒ නිසා තමයි අපි ඒ වෙනුවෙන් මේ ලෝක අර්බුදය පවා මනාලෙස කළමනාකරණය කරමින් අපි මේ ඉදිරියට යමින් තියෙන්නේ. ඒ නිසා අපි දන්නවා අද දවසේ මේ මොනතරම් මේ විපක්ෂයේ මොනතරම් කතාන්දර කිව්වත් අපි ඒ තත්ත්වයන් මනාව කළමනාකරණය කරමින් ඉන්නේ. අපි දැක්කා
මීට මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙකක්
අපි දැක්කා මීට ටිකකට කලින් මුජිබ රහුමාන් මන්ත්‍රීතුමා ඉත ආවේගශීලීව කතා කරමින් හිටියා. ඊට පස්සේ අපි කියනවා කිව්වා නිතරම භාණ්ඩාගාර පිරි ඉතිරිලා යනවා ඒ ගියා කියලා ඉවල අපි කියනවා කිව්වා. මම හිතන්නේ එතුමට අමතක වෙලා ඔය එතුමගෙම ඉස්සරහින් ඉන්න හර්ෂද සිල්වා එතුමා තමයි මුලින්ම ගිය අයවැය වෙලාවේ මේ කතාව එළියට කිව්වේ භාණ්ඩාගාරය පිරි ඉතිරිලා යනවා කියලා. ඒ නිසා ඒක මං හිතන්නේ එතුමට අමතක වෙලා ඒක පුවා දක්වන්න යනවා මේ අපිම කියපු එකක් නෑ වැඩේ ආරම්භ කරෙත් හර්ෂ සිල්වා මන්ත්‍රීතුමා කියන එක අපි මේ අවස්ථාවේදී මතු කරන්න ඕනේ. ඒ වගේම තමයි මීට ටික වෙලාවකට කලින් මේ අදහස් දක්වපු රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමා කිව්වා අර හරියට නිකන් අපි නිින්දෙන් ඇහැරලා වගේ එතුමා හරියට මැරිලා ඉපදිලා වගේ තමයි කතා කරේ. මොකද එතුමා මේ ආර්ථිකය පිළිබඳව රුපියල පාවෙන හැටි, ඒ වගේ රුපියල මස්ස බාල්දින හැටි, ඒ වගේ වචන වලින් කතා කරේ. මම හිතන්නේ එතුමා දන්නේ නැහැ එතුමා හිටපු ආණ්ඩුවේ එතුමගේ පාලකයෝ එතුමලත් හිටපු ආණ්ඩුවේ මේරට රුපියල මස්ස බාල්දු කරේ කොහොමද, මේරට රුපියල කඩා වැට්ටුවේ කොහොමද, මේරට ආර්ථික වශයෙන් බිඳ වැට්ටුවේ කොහොමද කියන එක එතුමට අමතක වෙලා අද නිින්දෙන් නැකිල්ල වගේ තමයි එතුමා මේ කතාව කරන්නේ. එනිසා අපි කනගාට වෙනවා එතුමල මේ රට වට්ටලා, මේරට බිඳ වට්ටලා, මේරට අර කිය මස්ස බාල්දු කරේ එතුමලා කියන එක අපි ඉතා නිවැරදිව පැහැදිලිව අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. එනිසා අපට තියෙන වගකීමක්, එනිසා මේ රට ගොඩනැගීමේ වගකීම අපි අපේ උරමත තියෙනවා. ඒ නිසා අපි සාහතික කළා කියනවා ජාතික ජන බලවේග ආණ්ඩුව මේ රට හදනවා.
මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන් කරනවා.
ඒ අදහස සපත කරමින් මේ රට නිවැරදි රටක් බවට පත් කළා, ලෝකෙ දින ප්‍රධානම රටක්, ඒ වගේම අපි ප්‍රධාන ජාතියක් බවට පත් කරනවා කියන ඒ පොරොන්දුව දෙමින් නියදර බොමිසුදී.